පසුගිය සතියේ සිදුවුණු උණුසුම් සිදුවීම් පිළිබඳව කතා බහ අපි හිමනම් ආරම්භ කරමු. ශ්‍රී ලාංකීය පුවත් විමසුම සඳහා සියලුම කටයුතු මේ වෙනකොට සූදානම්. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට සූදානමින් සිටිනවා කලින ප්‍රවෘත්ති පිළිබඳව විශේෂයෙන් කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. සංජීව, ඔබට සුබෝදෑසන. කයිබෝවන්. පසුගිය සතියේදී අර විශේෂිත මොනු උණුසුම්ම කතා බහ අපිට නොතිබුණාට කරුණු කාරණා කිහිපයක් තියෙනවා විශේෂිත අවධානයට ලක් කළ යුතු. යාත්‍රුණුත් මන් ටිකක් විවිධ පාර්ශ්වවලින් මත සහ යම් යම් අදහස් පළවෙන තොරතුරකට අවධානය යොමු කරන්න කැමැති මුලින්ම ඒ තමයි එට්කා ගිවිසුම පිළිබඳව. මේ සම්බන්ධව සති කිහිපයක තිස්සේ විවිධ දේශපාලනික පක්ෂ සහ පුද්ගල වශයෙන් ගත්තහම විවිධ මත පළවෙනවා. අපදොටුව ඉකොනොමික් ඇන් ටෙක්නිකල් ඇග්‍රීමෙන්ට් යනුවෙන් මේ එට්කා කියලා හඳුනන මේ ගිවිසුම කලින් අර යෝජනා වුණු අපි මේ විශේෂාංග යටතේදීත් විශේෂයෙන් කතා බහ වුණු සීපා ගිවිසුමේම ඒ අන්තර්ගතයේම තියෙන වෙනත් නමකින් එන ගිවිසුමක් කියන කතාවත් අපිට ඇහෙනවා. මම කැමති සංජීව අද දවසේදී එතනින් කතා බහ පටන් ගන්න. දැන් මේ ගිවිසුම සම්බන්ධව ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් එතකොට මේ සම්බන්ධව යම් යම් මතදරන ආර්ථික විශේෂඥයන්ගේත් අදහස කොහොමද කියලා ඒ වගේම අපිට දැනගන්නට ලැබෙනවා. ඉදිරියේදී යම් යම් විරෝධතාත් මේ සඳහා ඉදිරිපත් කරන්නට සූදානමින් සිටිනවා කියලා යම් යම් පාර්ශ්ව සම්පූර්ණ වශයෙන් මේ සම්බන්ධව අපි තොරතුරු කතා බහ කළොතින් ඔබට කොතනින්ද පටන් ගන්න පුළුවන් වෙන්නේ?
පටන් ගන්න තියෙන හොඳම තැන තමයි ඔබේ ප්‍රශ්න එක තැනකදී කියනවා මේ වෙන ආණ්ඩුව මොකද කියන්නේ, විපක්ෂය මොකද කියන්නේ, මේ කියන්නේ විශේෂඥය මොකද කියන්නේ කියලා. අර මං බොහෝ විට පෙන්වා දෙන ඌනතාවය, රික්තය, හිඩස තමයි මේ වගේ මාතෘකා ගැන මේ විශේෂඥ මතය කියන එකක් අපිට ඇහෙන්නේ නැහැ. ඒක එක්තරා විදිහක සමාජයක් විදිහට අපි ලබන මහා අවාසනාවන්ත අත්දැකීමක්. අපේ රටේ ඕනෑම මාතෘකාවක්, ඕනෑම තීරණාත්මක ජාතික මාතෘකාවක් සම්බන්ධයෙන් අපිට ඇහෙන්නේ දේශපාලනික ආකල්පයක්. කියන්නේ ඒ හා ගැට ගැහිච්ච විෂයානුබද්ධ සංවාදයේ නෙවෙයි අපි මේ දකින්නේ. දැන් එත්කා සම්බන්ධව අපි මේ දකිමින් ඉන්නේ මේ අප්‍රිනිමින් සිටින කාරණාව. පසුගිය සතියේ උණුසුම් කළ සිදුවීම් කිහිපය අතර මේ එත්කා සම්බන්ධ මාතෘකාව ප්‍රමුඛ තැනක තිබෙනවා. එත්කා උණුසුම් සිද්ධියක් වෙන අවස්ථාව තමයි දෙලුක්ෂි මේ එත්කා ගිවිසුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දරන දැඩි ස්ථාවරය. ඔහු ඉතා ඍජුව අවස්ථා ගණනාවකදී මේ වන විට ප්‍රකාශ කරලා තියෙනවා, අපි අනිවාර්යෙන් කවුරු කැමති වුණත්, කවුරු අකමැති වුණත්, කවුරු විරුද්ධ වුණත් අනිවාර්යෙන් මේ එත්කා ගිවිසුම අත්සන් කිරීමට සූදානම් කියලා. දැන් උදාහරණයක් විදිහට මේ එත්කා ගිවිසුමට එරෙහිව මතුවෙන මතවාදය සම්බන්ධව තමයි අග්‍රාමාත්‍යවරයා පල කරන්නේ බොහොම මේ දැඩි මතයක්. උදාහරණයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තිකයන් විදිහට එත්කා ගිවිසුමේ ගැටලුව, එහි තියෙන දෝෂ සහගත තත්ත්වයන් පෙන්වා දෙනකොට අගමැතිවරයා කියන්නේ මේ දොස්තර මහතුරු තමන්ගේ වැඩක් බලාගෙන සිටිය යුතුයි කියන අදහස. ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ සිටින තොරතුරු තාක්ෂණ විශේෂ ධාරාව ඇතුලේ ඉන්න වෘත්තිකයන් මීට ප්‍රබල විරෝධයක් මතු කරන. මොකද එත්කා ගිවිසුම මේ නැව් ආශ්‍රිත නිෂ්පාදන ශේෂ්ත්‍රය සහ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය තමයි එහි මූලිකම විෂයන් බවට පත්වන්නේ. වෘත්තිකයෝ මේ පිළිබඳව දැඩි විරෝධයක් ප්‍රකාශ කරනවා. නමුත් අගමැතිවරයා ඒ සියල්ල නොසලකා හරිමින් දැඩිව අවධාරණය කරනවා අපි එක්කා ගිවිසුම අත්සන් කිරීමට සූදානම් කියලා. ඒ අතර අගමැතිවරයා නොවන එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු පක්ෂ සාමාජිකයන් දරන සවරේ තමයි මේ එක්කා ගිවිසුමෙන් ඉන්දියානුවන් ලංකාව රැකියාවලට එනවා කියන කතාව හදාගත්ත, නිර්මාණය කරගන්නා ලද හුදු විරෝධයක් පමණයි. ඒ තුළ සැබෑවක් නැතනම් සත්‍ය මතවාදයක් නොමැති බව තමයි මදුටුව එක අවස්ථාවකදී ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා පවා මේ මතය නිර්මාණය මේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. දැන් එත්කා පිළිබඳව කතා කරන්නේ මේ අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ පමණයි. දැන් ආණ්ඩුව තුළ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එත්කා ගැන කියන්නේ කුමක්ද ඔබ මගෙන් ප්‍රශ්න කළොත් දෙන්න උත්තරයක් නැහැ. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. මේ පිළිබඳව තියෙන එක චෝදනාවක් තමයි එත්කා ගිවිසුම එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයක්. මේක රිගෙනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ තවත් එක් අවස්ථාවක්. මට ඇහුණා එක තැනකදී අදහසක් මතු වෙනවා එත්කා ගිවිසුම ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක්ද කියලා අපි තාම දන්නේ නැහැ. ජනාධිපතිවරයා කළ එකම ප්‍රකාශය අපිට ඇහුණේ තමයි රටට අහිතකර කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියන පොදු අදහස. ඔහු මීට සතියකට දෙකකට පමණ කරාතුව ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබුණා. ඔහු කිව්වේ මේ ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කරන්න නැව කියලා ඇතමුන් විසින් හුම් පොරු ආණ්ඩු විරෝධයක් නිර්මාණය කළා තියෙනවා. මම දැඩිව සාරියෝ කියනවා රට රහිත කර කිසිදු විසුමක් අත්සන් කරන්න මම සූදානම් නැහැ කියලා. ඒ හැරෙන්නට මේ ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයවත් අපිට තාම පැහැදිලි ලෙස දැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ සියල්ලකට එකතු කරගත්තාම අපි දකින තවත් අදහසක් තමයි එක්සත් ජාතික පක්ෂයේ කෘති අධිකාරී මණ්ඩලය රැස්වුණා පහුගිය සතියේදී. එහිදී කතා කළ මූලිකම මාතෘකාව තමයි ආණ්ඩුවට එරෙහිව අනවශ්‍ය විරෝධාකල්පයක් නිර්මාණය වෙලා තියෙනවා, අපි නිහඬව හිටියා වැඩි, ඒ නිසා අපිට ප්‍රතිචාර දැක්විය යුතුයි. මේ තියෙන අනවශ්‍ය ආණ්ඩු විරෝධයට ප්‍රතිචාර දැක්වීම සඳහා කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක්, තරුණයන්ගේ වැඩි සහභාගිත්වයක් සහිත උද්ඝෝෂණයක් සංවිධාන කරන මහා ජන රැලියක් විදිහට ඒ මාර්තු 15 වෙනිදා සංවිධාන කරන්න තමයි එක්සත් ජාතික පක්ෂයේ සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒකට කවුන්ටර් නැත්නම් ඒකට ප්‍රතිචාර දැක්වීමක් විදිහට වගේ ඒකාබද්ධ විපක්ෂයේද මාර්තු 17 වෙනිදා මේ පවතින ආණ්ඩුවේ සමස්ත වැඩ පිළිවෙලට විරෝධය ප්‍රකාශ කිරීමක් විදිහට ඕනිසින්ද මහ දැවැන්ත විරෝධතාවයක් වලමදී කැඳවන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා.
ඊළඟට දේශපාලනික වශයෙන් වගේම රාජතාන්ත්‍රික වශයෙන්ත් වඩාත් වැදගත් වන සිදුවීමක් සිදු වුණා පසුගිය සතියේ ශ්‍රී ලංකාව තුළ. නවසීලන්ත අගමැතිවරයා ජෝන් කී මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළුණා. මේක සුවිශේෂී අවස්ථාවක් විදිහට අපද්දුටුවා. විශේෂයෙන්ම බටහිර රටවල දියුණුවයි සම්මත රටවල රාජනායකයන් ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වත්මන් සමාජීය තත්ත්වය, සංහිඳියාව පිළිබඳව ඔවුන් දක්වන්නා වූ උනන්දුව පිළිබඳව ඔවුන් සිදුකරන යම් යම් ප්‍රකාශ හරහා අපට යම් යම් ඉඟිපල් කරනවා. ජෝන් කී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළින් ශ්‍රී ලංකාව පිළිබඳව නවසීලන්ත අගමැතිවරයා දැරූ මතය, එතකොට ශ්‍රී ලංකාවේ දියුණුව පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇතිවලා තියෙන වෙනස පිළිබඳව ඔහු දැරූ මතය සහ රාජතාන්ත්‍රික වශයෙන් සිදුවුණු යම් යම් ගනුදෙනු පිළිබඳවත් අපි තොරතුරු දැනගන්න කැමැති සංජීව.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කීගේ ශ්‍රී ලංකා සංචාරය අපට පැහැදිලි කරගන්න වෙන්නේ ඔබ ඔය සඳහන් කළ තැනින්. ඒ තමයි බටහිර දිනා ගැනීම නැතිනම් දියුණු යුරෝපාකරයේ දිනා ගැනීම සම්බන්ධව මේ ආණ්ඩුව විසින් පළ කළ ඉහළ සමර්ථභාවය සම්බන්ධව තමයි මේ කාරණාවේදී අපට ප්‍රමුඛව සාකච්ඡා කරන්න සිද්ධ වන්නේ. ආණ්ඩුව කියන්නේ ඒ කතාවම තමයි. අපි දැක්කා අලුත් ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සිටම විශාල කණ්ඩායමක් ලංකාවට එනවා. එපමණක් නෙවෙයි ගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුරෝපයේ මහා නායිකාව ඇන්ජලා මර්කල් ජර්මන් චාන්සලවරිය මුණගැහෙනවා. ඒ සමස්ත චාරිකාවේ තවත් එක් අදියරක් විදිහට තමයි අපට ජෝන් කී නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා හඳුනා ගන්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපි නවසීලන්තයේ දන්නේ ලෝක දේශපාලනයේ මහා බලවතෙක් විදිහට නෙවෙයි, ලෝක දේශපාලන සිටියම ඇතුළේ තියෙන බොහොම සම්භාවනීය නිෂ්කලංක දියුණු ආර්ථිකයක් සහ දියුණු සමාජයක් සහිත රාජ්‍යයක් විදිහට. ඔහු පැමිණි දිනේම කොළඹදී තියෙන උත්සවයේදී සඳහන් කරන අදහස තමයි ලංකාව සංහිඳියා අභියෝගයේ ජයගැනීමෙන් ඉන්නවා කියන කාරණාව. එවගේම මේ රට යන වර්තමාන වැඩපිළිවෙල සඳහා හැකි උපරිමෙන් සහය ලබා දෙන්නට නවසීලන්තයේ සූදානම් කියන අදහස ඔහු ඉතා පැහැදිලිව ඉදිරිපත් කළා. ඒ උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා මේ රටේ කර්මාන්ත කිහිපයකට අප නවසීලන්තයෙන් තාක්ෂණික සහය ලබා ගැනීමට සූදානම්. ඒ ප්‍රමුඛම කර්මාන්තයක් බවට පත්වනවා දේශීය කිරි නිෂ්පාදනය. ඒ සඳහා වන තාක්ෂණික පහසුකම් හුවමාරු කර ගැනීමේ ඉතාම වැදගත් විසුමකට අත්සන් කරන්නටද මෙහිදී හැකියාව ලැබුණා. ඒ වගේම ලෝක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රීය සංගමයේ සමුළුවද කොළඹදී සවස් වුණා ජෝන් කී නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ඔහු තමයි එහි සභාපතිවරයා. ඒ වගේම එහි ආසියානු පැසිෆික් කලාපයේ සභාපති ධුරය දරන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. ඒ උත්සවයේදී අග්‍රාමාත්‍ය ජෝන් කී කතා කරමින් කිව්වේ ඔබතුමන්ලගේ නායකත්වයේ ලංකාව පහුගිය මාස කිහිපය තුළ අලුත් සාර්ථකත්වයන් කිහිපයක් ලබා තිබෙනවා. ඒ පිළිබඳව පවා ජෝන් කී අග්‍රාමාත්‍යවරයා සිය අදහස පළ කරලා තිබුණා. නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමාවට පත් වුණේ ඔන්න ඔය ආකාරයෙන්.
සංජීව මං මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දෙසට හැරෙන්නට කැමැති මේ ළඟට පාර්ලිමේන්තුව තුලත් ඇතිවන යම් යම් වාද විවාද හරහා යම් යම් උණුසුම් කරුණු කාරණා මතු කරනවා. පසුගිය සතියේදී අපට එවැනි වූ තොරතුරු වාර්තා වෙනද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන්.
එහි තිබුණු උණුසුම්ම තැන තමයි ඒකාබද්ධ විපක්ෂයේ දීර්ඝ කාලයක් තිස්සේ එක්කල අරගලයට සැලකිය යුතු මට්ටමේ ප්‍රතිචාරයක් පාර්ලිමේන්තුවේදී ලැබෙනවා. ගරු කතානායකතුමන්ගින්. එතනදී අපි දන්නවා සාවර නියෝග 23 දෙක යටතේ පක්ෂ නායකයෙකුට ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව තුළ නැගී සිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න එතන මේ සඳහා අවස්ථාවක් ලබා ගන්න තියෙන අයිතිය, ඒ අයිතිය දිනා ගැනීමට ඒකාබද්ධ පක්ෂය සමත් වෙනවා. ඒ අවස්ථාව ලැබෙන්නේ දිනේෂ් ගුණවර්ධන මහජනක සත්පුර වුණේ නායකතුමන්. නමුත් මෙතනදී අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒ අවස්ථාව ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ නැහැ. හේතුව ඔවුන්ගේ පක්ෂයේ නායකත්වයේ පාර්ලිමේන්තුව තුළ වෙන විදිහකට පිළිගෙන තිබෙන නිසා. අපි එක කාලයක් කතා කළා දිරුක්ෂණ මතක ඇති රාෆ් ගීම්ට ඉදිරිපෙළ 80ක් ලබා දීම පිළිබඳ ගැටලු. ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායකයා වුණාට ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න තුරු එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කළා. එතකොට ඔහුගේ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය වන නිසා ඔහු මුස්ලිම් කොංග්‍රසේ නායකයා විදිහට පක්ෂ නායකයෙකු විදිහට පිළිගන්න පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ ඉඩක් තිබුණේ නැහැ. අන්න ඒ කාරණාව තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරු කිහිප දෙනා සම්බන්ධව අදාළ වෙන්නේ මේ ඒකාබද්ධ විපක්ෂයේ අයිතීන් ඉල්ලා ගැනීමේ අරගලය තුළ. එසේ වෙතත් දැන් දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වය යටතේ ඔවුන් ඒ අයිතිවාසිකමින් කොටසක් දෙනා නායකයව ලබා ගත්තා. ඒ වගේම විවාදවලදී ලැබෙන කාලය පිළිබඳ ප්‍රශ්නේ සැලකිය යුතු අවස්ථාවක් දිනා ගන්නට ඒ අයිති දිනා ගන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 52 දෙනෙකු ඔවුන් සමග කටයුතු කරනවා. ඒ 52 දෙනාට හිමි තැන පිළිබඳව අඛණ්ඩ අරගලයක් තිබුණා. අරගලයේ ඉල්ලෝ සියලු දේ නොලැබුණාට අවස්ථා කිහිපයක් දිනා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු තුන පසුගිය සතියේ සමත් වුණා. උදාහරණයකට විමල් වීරවංශ ජාතික නිදහස්වරුණේ නායකයාට ලැබෙන්නේ නැහැ මං අර කියන පක්ෂ නායකත්වයේ පිළිබඳව අයිතිය. දැන් ඔහු සලකන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙක් විදිහට. දැන් මේ කතාව නැවත අර රාම්පක්ගේ කාරණාවෙන් තේරුම් ගන්න පුළුවන් ඔබට. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලා සිටි කාලය ඒ මට්ටමින්ම ලැබෙන්නේ නැහැ. දැන් ඔවුන්ගේ තර්කය තමයි විපක්ෂයේ වැඩි සාමාජිකත්වයේ තියෙන තමන් සතු කියලා. දැන් අපි දන්නා ද්‍රවිඩ ජාතික සම්බහානයේ ජනතා විමුක්ති පෙරමුණානේ විපක්ෂ නියෝජනය කරන්නේ. TNA එක ධන JVP සමානයි එන උත්තරයට වඩා වැඩි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංගතිය. ඒ නිසා විපක්ෂයේ වැඩි කාලයමනයි අපි කියන අදහස තමයි ඔවුන් මතු කළේ. නමුත් ඒ මට්ටමින්ම ඒ කාලය දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ කාරණා දෙක මත පදනම්ව තමයි මං කිව්වේ ඉල්ලපු හැමදේම ලැබුණේ නැහැ කියලා. අන්නේ දිනා ගැනීම ඒකාබද්ධ විපක්ෂය දැන් ලබාගෙන තිබෙනවා.
දේශපාලනයේ සිදුවුණු යම් යම් වෙනස්කම් පිළිබඳව කතා බහ කරද්දී සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීම පිළිබඳව අපි පසුගිය සතියේදී කතා බහ කළා. මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා සරත් ෆොන්සේකා මහතාට අමාත්‍යදුරයක් පවා ලැබුණයි කියලා. අමාත්‍යදුරේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සහ ඔහුගේ ඉදිරි දේශපාලනික ගමන් මඟ පිළිබඳව මේ වෙනකොට ඇති වෙලා තියෙන කතා බහ පිළිබඳවත් අපි සම්පූර්ණ වශයෙන් තොරතුරු දැනගන්න කැමති සංජීව.
බොහෝ දෙනෙකු බොහොම ඇසිපිය නොහෙලා බලා සිටි තැනක් තමයි සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු පැමිණියාට පසුව ඌට ලැබෙන ඇමතිකම කුමක්ද කියලා විවිධ ඉල්ලීම් තිබුණා. මට මතක එක අවස්ථාවකදී තඹරමිල හමුදුරුව රාජරූපහින් නාලිකාවක පැවති විවාදයකදී කියනවා පොලිසිය බාර නැතිනම් මේ දූෂණ විමර්ශනය සම්බන්ධ විෂය එතුමාට බාර දෙන්න, එතුමේක හරි ලස්සන්ට කරයි කියන. ඒ වගේ ඉල්ලීම් පවා ඉදිරිපත් වෙලා තිබුණා. ආරක්ෂක අංශය සම්බන්ධ යම් කොටසක් ඔහුගේ කැබිනට් අමාත්‍යතුරේ වෙතපත් කරන්න කියන ඉල්ලීම සමහරතුර බලාපොරොත්තුවක් ඉදිරියට තිබුණා. සමහරු ඒක ප්‍රසිද්ධ වේදිකාවේ සහ මාධ්‍ය ඇතුළේ ඉදිරිපත් කරමින් සිටියා. නමුත් සරත් ෆොන්සේකා වෙත ලැබෙන්නේ ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ කැබිනට් ඇමතිතුරේ එහි විෂය පරාසය තවම අපට නිශ්චිතව පැහැදිලි නැහැ. ඒක සත් කළ යුතුයි. ප්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා විදිහට තමයි සරත් ෆොන්සේකා මේ කැබිනට් සාමාජිකත්වය ලබාගෙන තිබෙන්නේ. ඒ වගේම ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය ලබාගත හැකිද කියන කාරණාව අධිකරණය තුළ නීතිය තුළ අභියෝගයකට ලක් වෙමින් පවතින ඒ සම්බන්ධ විමර්ශන කටයුතු නැතිනම් ඒ පිළිබඳ වන නඩු කටයුතු සිදුවෙමින් පවතිනවා. ඔහු අර ෆීල්ඩ් මාර්ෂල් තනතුරත් සම්බන්ධ කරගෙන තමයි ඊට විරෝධයක් ගොඩ වෙලා තියෙන්නේ. ඔහු සම්බන්ධව නැතිනම් ඔහුගේ පාර්ලිමේන්තු සහභාගිත්වය පිළිබඳ කාරණාව ෆීල්ඩ් මාර්ෂල් තනතුර හමුදාවේ තනතුරක් කියන තැන ඉඳලා තමයි ඔහුට පාර්ලිමේන්තු පැමිණීමේ හැකියාව නොමැත යන තර්කයේ ගොඩනගෙන කණ්ඩායමේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ. දැන් පහුගිය පාර්ලිමේන්තු මහ ඡන්දේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තනියෙන් ඡන්ද ඉල්ලන්නේ ඡන්ද 26,000 මුළු ලංකාවෙම ලැබෙන්නේ. ඊට පෙර පළාත් සභා මැතිවරණවලදී ඔබට මතකයි වයඹ පළාත් සභා මැතිවරණයේදීම ඔහුට අනපේක්ෂිත අවස්ථා කිහිපයක් දිනා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් ඔහු පසුගිය මහ ඡන්දේ වන විට දේශපාලන පක්ෂයක් විදිහට තමන්ගේ ඡන්දපතනමේ තිබුණු දේ රැකගන්නටවත් ඔහු සමත් වෙලා හිටියේ නැහැ. නමුත් ඔබට මතකයි සරත් ෆොන්සේකා UNPA සමග ඒකාබද්ධ වීමේ අදහස මම දේශපාලනිකව මීට සතියකට පෙර අතු පැහැදිලි කළායි තමයි මේ පිරිකොතේ ගැටගහන්නේ මේ මොහොතේ දේශපාලන වශයෙන් බොහොම බලසම්පන්න පුද්ගල චරිතයක්. ඒක තමයි ජාතික පක්ෂය පැත්තේ නොවුන් කල්පනා කරන කාරණාව. ඒ හැරෙන ඡන්දපදනම විදිහට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එකතු වුණත් එකයි UNPA ට නැතත් එකයි සංඛ්‍යාත්මක ආගයෙන් කල්පනා කළ බැලුවොත්. නමුත් සරත් ෆොන්සේකා ඉන්නේ අපි එක කියන කතාව දේශපාලනයේ බර මාතෘකාවක්.
ඊළඟට සංජය මම අවධානයට ලක් කරන්නට කැමති මේ FCID එකේ යම් යම් විමර්ශන හරහා ආරක්ෂිත බන්ධනාගාරගත කිරුණු පුද්ගලයන් සහ සමාජයේ කැපී පෙනෙන චරිත යම් යම් චෝදනාවන්ට ලක්ව පසුගිය කාලවකවානු විදි ආරක්ෂිත බන්ධනාගාරගත වෙලා හිටියා. මේ පුද්ගලයන් සම්බන්ධව ලැබුණු තීන්දුව තීරණ පිළිබඳවත් ලැබීමට නියමිතය යැයි මේ වෙනකොට ආරංචි වෙන තීන්දුව තීරණ පිළිබඳවත් එක් පුද්ගලෙක් තමයි ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අධිකරණයට අපහාස කරන ලදයි කියන චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වී හිටියා. පසුගිය සතියේදී උන්වහන්සේ අපමත නිදහස් කරනු ලැබුවා. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතු යෝෂිත රාජපක්ෂ තාමත් සිටින රක්ෂිත බන්ධනාගාරගතව CSN නාලිකාවට මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට අදාළ ඒ නිවැරදි තොරතුරු ප්‍රකාශ කිරීමට ඔහුට අපහසු වූ අය කියන චෝදනාව මත යෝෂිත රාජපක්ෂ ඇතුළුව CSN නාලිකාවේ ප්‍රධානී රොහන් වැලිවිට, ප්‍රසන්න රණතුංග ඇතුළු තවත් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. තාමත් මේ සම්බන්ධව මේ සිදුවීම් දෙක සම්බන්ධවම මේ වෙනකොට වාර්තාවන තොරතුරු පිළිබඳව මා දැනගන්නට කැමතියි. මම මුලින්ම අවධානයට ලක් කරන්නට කැමති අපමත නිදහස් වුණු ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ නිදහස් වූ අයන් පසුව දක්වන ලද ප්‍රතිචාර සම්බන්ධව. ඉන් අනතුරු අපි යෝෂිත රාජපක්ෂ හා සම්බන්ධව කාරණාවට පිවිසමු.
ඥානසාර හාමුදුරුව දිහා අපි බලාගෙන හිටියේ මේ 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 ආසන්න අධිකරණ දිනේදී ආ උන්වහන්සේට අප ලැබුණාට පසුව මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද ජනමාධ්‍ය හැමෝම කියලා. දිලක්ෂ ඔබ දන්නවද හාමුදුරුව පළ කරපු පළවෙනි අදහස හාමුදුරුව ජනමාධ්‍ය ඉස්සරහා කියනවා මම මේ රටේ මහානායක හාමුදුරුව ඇතුළු බලධාරීන් ඉල්ලීමක් කරනවා මේ රටේ හාමුදුරුවරුන්ට රටේ නීතිය ගැන පිරිවෙන් අවසානයේදී හරි MA BA පාරම්භ මධ්‍යම හරි කොතනද හරි රටේ නීතිය ගැන කියලා දෙන්න කියලා. ඥානසාර හාමුදුරුව බොහොම අරගලවාදී දෙඩි ස්ථාවරයන් රසක්නේ ප්‍රකට කරමින් හිටියේ. දැන් මේ දිහා බලන කෙනෙක්ට හිතෙන්න ඉඩ තියෙනවා ඥානසාර හාමුදුරුව වන්දනාගාරගත වුණාට පස්සේ ඒ තිබුණු අරගලකාරී ස්වභාවයේ කොටසක් අතහැරියද කියලා. මට මේ හිරයන් උනේ නීතිය පිළිබඳ නොදැනීම. එතනම් මෙන්න මේ ප්‍රකාශය අධිකරණයට කරන අපහාසයක් කියන කතාව මන් දැනගෙන හිටියේ නෑ. ඒ නිසයි මට රිමන් වෙන්න උනේ කියන අදහසද මේ හාමුදුරුව කිව්වේ. නමුත් ඊට පස්සේ මා දුටුවා ජනමාධ්‍ය කිහිපයක් උන්වහන්සේගෙන් තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශයන් සරසා ගන්න වෙස්කට් අරගෙන තියෙනවා. ඒ හැමතැනකම ඥානසාර හාමුදුරු කියලා තිබුණේ අපි අරගලේ හිරේ අවලන් අතර කරන්න බැහැ කියලා. ඉතින් මේ අදහස් දෙකම පළ වෙලා තියෙනවා. අපි යමු කඩුවෙල උසාවියට. කඩුවෙල අධිකරණයේදී යෝෂිත රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කැඳවා තිබුණා මේ CSN නඩුව සම්බන්ධ කාරණාවේදී. ඒදී විත්තිකාර පාර්ශ්වයේ ප්‍රධාන නීතිඥ ලෙස පෙනී සිටින ජනාධිපති නීතිඥ ජයන්ත වීරසේකර දීර්ඝ දේශනයක් කළා. ඔහු පොලිස් මූලපරාධ කොට්ටාශයේ මේ නඩුවේදී හැසිරෙන ආකාරය පිළිබඳව ගරු අධිකරණයේදී විනිසුරුතුමා අමතමින් දීර්ඝ දේශනයක් කළා. දිලක්ෂි එහි ප්‍රමුඛතම තර්කයේ බවට පත් වුණා. ඔබතුමාම ඇහුවා මේ නිලධාරියාගෙන් එතමයි මේ නඩුව මෙහෙවන රහස් පොලිස් මේ නඩුව මෙහෙවන මුල් අපරාධ කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරීවරයා එතන ප්‍රධාන චරිතය වෙන්නේ FCID එක පැත්තෙන්. ඔබතුමාම මෙතුමාගෙන් ඇහුවා මේ නඩුවට පොදු දේපල පනත අදාළද කියලා. මේ මහත්තයාගේ ඔය කටින්ම කිව්වා අදාළ නෑ කියලා. ඊට පස්සේ අපි අප ආයුධම් පොතක් ඉදිරිපත් කරනවා පළවෙනි වන්දනාගාරගත වීමෙන් පස්සේ. ඒ නඩුව කැඳවන්නේ පෙබරවාරි 11 වෙනිදා. එදා ඔබතුමා ඉස්සරහම මේකට පොදු දේපල පනත අදාළ නැහැ කියපු මේ මහත්තයම කොයි වෙලේ හරි අපි දන්නෙත් නැහැ පෙබරවාරි 10 වෙනිදා විතර වෙනකොට මේ නඩුවට පොදු දේපල පනත ගෙනල්ලා වී වර්තාවක් මගින් මේ නඩුවට පොදු දේපල පනතේ අදාළත්වයේ ඔබතුමාට ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපති නීතිඥවරයාගේ තර්කයේ බවට පත් වුණ දුලුචි ඔහු කියනවා මාස 9ක් තිස්සේ CSN නාලිකාව සම්බන්ධ කාරණාව පොලිස් මුල් අපරාධ කොට්ටාශය විසින් අධ්‍යයනය කළා. මාස 9ක් අධ්‍යයනය කළා වී වර්තාව රසක් ඉදිරිපත් කරලා කිසි තැනක පොදු දේපල පනත මොල් ඉදිරිපත් කළා තිබුණේ නැහැ. නමුත් මගේ සේවාදායකින්ට අපගන්න මන්දරන උත්සාහය ආරංචි වෙච්ච තැනින් සැපලබාන්න දීමේ චේතනාවෙන් මොවුන් පොදු දේපල පනතර පොදු දේපල පනත මේකට අදාළ කරගත්තයි කියන කාරණාව තමයි ඔහු තමන්ගේ දීර්ඝ දේශනයෙන් පැහැදිලි කළේ. ඒ දේශනයම එක තැනකදී ඔහු තව ආකාරයෙන් තර්ක කරනවා පොදු දේපල පනත මේකට අදාළ කරගන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මෝටර් රථයක් තීස නාලිකාවේ භාවිතයට පත් වුණායි කියන කාරණාව. ඔහුගේ ඊළඟ තර්කය එහෙනම් මේ පොදු දේපල අයිති ජනාධිපති ලේකම් කාර්යාලයට. එතකොට පොදු දේපල පනත උල්ලංඝනය වන්නේ මේ මෝටර් රථය එතනින් නිදහස් කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වාහන සංචිතයේ අයිති නැතිනම් ඒ සඳහා වන වගකිවයුතු බලධාරීන්ට. එහෙනම් පොදු දේපල පනත පළමු උල්ලංඝනය වන්නේ අන්න එතනදී. ඒ නිසා කොහොමද පොදු දේපල පනත මේ නඩුවට අදාළ වුණේ, ඒක හදිස්සි වුණේ කොහොමද කියන කාරණාව ඔහු ඉතා ප්‍රබල ලෙස තර්කයක් විතර ඉදිරිපත් කළා. ඒ කෙසේ වෙතත් මාර්තු 10 වෙනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන්නට ගරු අධිකරණය නැවත තීන්දුව කළා. හැබැයි අද දහවල් කාලයේදී කොළඹ මහාධිකරණයේදී මේ පිළිබඳ විශේෂ අප ආයුධ පද සලකා බැලීමට නියමිතයි. හැබැයි සමහර විට යෝෂිත ඇතුළු සිවිදනාටෙහිදී අප ලැබෙන්නට යම් ඉඩක් තිබේවි කියලා නීතිය දන්නා අය තුළ යම් විශ්වාසයක් තියෙනවා. නමුත් ඒ සිදු වේවිද නැද්ද යන්න පිළිබඳව හරියටම දැනගන්න වෙන්නේ අද දවල්ම තමයි.
සංජය මං මේ ඉතාමත්ම කෙටියෙන් දැනගන්නට කැමති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ තත්ත්වය පිළිබඳව මේ වෙනකොට. දැන් අපි ගිය සතියේත් මේ පිළිබඳව කතා බහ කළා. ඔබත් එහෙදි සඳහන් කළා මේක මේ විශාල ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තියෙනවා කියලා. ශ්‍රී ලංකාව තුළ අපි දැක්කා මේ අර පැයෙන් පැය ප්‍රවෘත්ති වගේ රාජිත සේනාරත්න මහතාගේ තත්ත්වය පිළිබඳව විවිධ මාධ්‍ය විවිධාකාරයෙන් වෙබ් අඩවිවල සහ ඔවුන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා තොරතුරු ඉදිරිපත් කරනවා. අපිට මොනවද මේ වෙනකොට වාර්තාවන තොරතුරු?
සිද්ධි දෙකක් පහුගිය සතියේ කතා වුණා. එකක් තමයි මේ එතුමාව සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් මහරෝහල වෙත රැගෙන යන්න මේ ඉලම් රථ ගුවන් යානාවක් සිංගප්පූරුවෙන් ගෙන්වා ගත්තා. ඒක ලොකු වියදමක්. ඒ මිල ආණ්ඩුවෙන් ගෙව්වා. මෙන්න මේ විදිහේ චෝදනාත්මක අදහසකුත් ඒක පැත්තකින් ඉදිරිපත් කළා තිබුණා. සාමාන්‍යයෙන් ඉතින් අපේ සංස්කෘතිය ඇතුලේ මනුස්සෙක් ලෙඩ වුණාම ඒ වෙනුවෙන් දරන වියදම, සල්ලි කිව්වේ කවුද, බිල් එකට ගිය ආණ්ඩුවේ සල්ලිද, මේවා එතරම් හොයන්න අපි සංස්කෘතික වශයෙන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් අපේ දේශපාලනයේ සමහර තැන්වලට සංස්කෘතියක් නැති නිසා ඉතින් ඒවත් ලොකු මාතෘකා විදිහට සලකනවා. කෙසේ වෙතත් මේහා සම්බන්ධ ඊළඟ අලුත් ආරංචිය තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙරේදා සිංගප්පූරුව බලාපිටත් ගියා. රාජිත සේනාරත්න ඇමතිවරයාගේ විමසීමට ගිහිල්ලා ආවට පස්සේ එතුමන්වත් මුණ ගැහිලා තමයි මේ ගැන හරිම තොරතුරක් රාජ්‍ය තැමතුමාට කොහොමද කියලා අපිට අහන්න වෙන්නේ. මොකද එතුමාට කොහොමද, මොකක්ද කියන්නේ ඔහුගේ රෝගී තත්ත්වයේ ස්වභාවය කුමක්ද, ප්‍රතිකාර මොනවද සහ ඉදිරි කටයුතු මොනවද කියලා නිශ්චිත තොරතුරක් අර මං ගිය සති කිව්වාගේම තාම කවුරුත් අවමසෙන් පවුලේ සමාජිකයෙක්වත් ඒ ගැන කතා කරලා නැහැ ප්‍රසිද්ධ මාධ්‍ය තුළ.
සාකච්ඡාව අවසන් කරන්නට පසුගිය සතියේදී සිදුණු තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් පිළිබඳව අවධානය යොමු කරන්නට කැමැති. මේවා සෝචනීය සිදුවීම් විදිහට තමයි අපිට අවසාන වශයෙන් අවධානයට ලක් කරන්නට වෙන්නේ. එකක් ප්‍රමුඛ පෙළේ දේශපාලන චරිතයක්, අනිත් කෙනා ප්‍රමුඛ පෙළේ කලා හිතේති කලාකාමී චරිතයක්. මේ දෙදෙනාම අපෙන් සමුගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මේ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු වුණු හිටපු අමාත්‍ය මහාචාර්ය විශ්වවර්ණපාල මහතා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු ප්‍රවීණ ගීත රචකයෙකු වුණු ආචාර්ය අජන්තා රණසිංහ මහතා, මේ දෙදෙනාම අපෙන් සමුගත්තා. මා කැමති ඔවුන් දෙදෙනා පිළිබඳව කෙටි සටහනක් එකතු කරන්න අපේ මේ සාකච්ඡාව අවසානයේදී.
මහාචාර්ය විශ්වවර්ණපාල ලංකාවේ දේශපාලන විද්‍යාවේ තිබිරි ගෙවන පේරාදෙණිය දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුව රටට ලෝකෙට බිහි කළ අංක එකේ සුපුරේ දේශපාලන විද්‍යාඥයා කියලා තමයි මේ පේරාදෙණිය ගුරුකුලය විශ්වාස කරන්නේ. ඌ ඒ තරම් දේශපාලන විද්‍යාව පිළිබඳ මහා ගැඹුරු හැදෑරීමක් සහිත සම්භාවනීය බුද්ධිමතෙක්. ඌ පේරාදෙණිය 1964 ප්‍රථම උපාධිය ලබා ගන්නවා. ඊට පස්සේ ඇමරිකාවේ සෙන්ට් පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් ඒ පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නවා. ඉනිග්විත ඔහු යනවා බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් විශ්වවිද්‍යාලයට. එහිදී ඔහු ආචාර උපාධිය ලබා ගන්නවා. ආචාර උපාධිය වෙනුවෙන් ඔහු කරන අධ්‍යයනය ලංකාවේ වැඩිපුර කවුරුවත් කරපු අධ්‍යයනයක් නෙමෙයි, විරල අධ්‍යයනයක්. ලංකාවේ සිවිල් සේවය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් සහිතව තමයි ඔහු ආචාර උපාධිය දිනාගන්නේ. පරිපාලන විද්‍යාව නැමැති විෂය තුළ ලංකාවේ හිටපු සුපිරිම බුද්ධිමතා මහාචාර්ය විශ්වවර්ණපාල විය යුතුයි. මොකද ඔහු ඒ විෂය පරාසය තුළ ඒ තරමට මහා සම්භාවනීය ප්‍රාමාණික විද්වතෙක්. එතුමන්ට ලෝකෙ ඕනම දියුණු රටකට ඔබ ඉන්න ඔස්ට්‍රේලියාව පවා ඔහු ආරාධිත මහාචාර්යවරයෙක් විදිහට විශ්වවිද්‍යාල ගණනාවකම සේවය කළා. එංගලන්තයේ ඇමරිකා එක්සත් ජනපදයේ පවා ඔහුට ඒ සඳහා ආරාධනා රැසක් තිබුණා. ඉතාම ඉහළ මිලියන ගානක වැටුපකට ඉහළ විශ්වවිද්‍යාලයක මහාචාර්ය දුරයක් ලබන්න ඉඩකඩ තිබීදී තමයි ඔහු කවදාවත් රටහැර නොගොත් ලංකාව තුල තමන්ගේ දායකත්වය ලබා දුන්නේ. නමුත් එහෙම ඉගෙනගත්තු දේශපාලනයේ විද්‍යාව දන්න අයට ලංකාව තුල අපි ඉඩක් දුන්නද, ඒ සඳහා වන වටිනාකම දුන්නාද කියන ප්‍රශ්නේ තියෙනවා. 1980 තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එන්නේ සිරිමාව බණ්ඩාරනායක අගමැතිවරයාගේ ආරාධනෙන්. නමුත් ඉතින් එතන ඉඳලා දීර්ඝ කාලයක් සිටින් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට පස්සේ 2007-2010 කාලේ අවුරුදු තුනක් උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධුරය දරුවා. එතුමා තමයි ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව ගැඹුරුම ලේඛනගත ගැඹුරුම අධ්‍යයනය කළ කෘතියක් නිර්මාණය කළ විද්වතා. දේශපාලන වශයෙන් බොහොම ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට කටයුතු කළා විශ්වවිද්‍යාල යන කාලේ ඉඳලා ශිෂ්‍ය ව්‍යාපාරය තුළ දීපවා. ඒ සියලු වටිනාකම් එකට එකතු කරගැනීම තමයි අපිට එතුමා ගැන කතා කරන්න තවන්නේ. අවසාන වශයෙන් ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ බොහොම ආන්දෝලනාත්මක මොහොතක එම තනතුරට පත් වෙලා ඔහුගේ කෙටි කාලය තුළ කටයුතු කළ ආකාරය අපට දැක ගන්නට හැකියාව ලැබුණා. ඒ තරමටම ඔහු ගැඹුරු සම්භාවනීය විද්වතෙක්. ආචාර්ය අජන්ත රණසිංහන් මහා සුන්දර මිනිසෙක්. ඔහු ලියන ගීත වගේම මනුස්සෙක් විදිහට ඔහු හරි සුන්දර ලස්සන මනුස්සෙක්. බැලූ ගල්මට දුටු තැන මහා හලින් හිනා වෙලා හා කොහොමද කියලා අහන, ඒකක් බොමුද කියලා අහන, ඉතාම ළඟ සම්බන්ධයක් ඕනෑම අවස්ථාවක පුද්ගලෙක් සමග ගොඩනගා ගැනීමේ මානව සමුදතා තුළ බොහෝ මිහිල තැනක හිටියා. ඔවුන් හා සමග සම්බන්ධව ගලපල බලද්දී අපි දැනුමින් ඉන්නේ ගොඩාක් ඈත, අපේ අත්දැකීමතින් අපි ඉන්නේ ගොඩාක් ඈත. පරිණත භාවය කියන වචනේ අපිට අදාළවත් නැහැ ගතකි. නමුත් මේ 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 පරපුර එක පවා ඔවුන් ඉතාම ළඟින් දැනගෙන කළා. ඔහුගේ ලේඛන රීතිය ගැන මම අමුතුවෙන් කියන්න උනා නැහැ. ඒ සම්භාවනීය ගීත ගොන්නේ රසය අපි හැමෝගේම අදවත් තුළ තියෙනවා. කේමදාස මාස්ටර්ගේම තනුවලට කියන්නේ පූර්ව නිර්මිත තනුවට තමයි ඔහු දැන් අපි තුමු පාලු සුසානේ ගීතේ නිර්මාණය වන්නේ මේ මුලින් නිර්මාණය වන තනුවට තමයි ගීතේ කියන්නේ. තනුවකට ඒ බලාපොරොත්තු අදහසම ගීතයක් විදියට ගොනු කරනවා කියන්නේ ලොකු බර නිර්මාණ කටයුත්තක්. ඒ නිර්මාණ කටයුතු සියල්ල එතුමන්න තියෙන උපරිමයෙන් ඉටු වුණා කියලා අපිට අනිවාර්යෙන් කියන්නට පුළුවන්. ආචාර්ය අජන්ත රණසිංහන්ගේ අවසන් කටයුතු අද සන්ධ්‍යාවේ කොළඹදී සිදුවන්නට නියමිතයි. එතුමන්ගේ දේහය සිතකේ තුල ගිනිබත් වෙන වෙලාවේ ඒ ගිනිගෙන දැවෙන ධූම බලාව අපෙන් අහන ප්‍රශ්නේ විදිහට මට දැනෙන්නේ මේ ගැඹුරු නිර්මාණකරුවා විසින් ඉතිරි කළ හිදස, ඔහුගේ මරණය විසින් නිර්මාණය කළ හිදස කවුරුන් කවදා පුරවා විද, එය කිසිවෙකුට අනාගතයේ යම් දවසක පිරවිය හැකිද කියන ප්‍රශ්නයක් ළඟ අපට අනිවාර්යෙන් අද හැන්දෑවේ නතර වෙන්න සිද්ධ වෙයි.
සංජීව ඔබට ස්තුතිය පළ කරමින් එහෙමනම් මේ සාකච්ඡාවට නැවතීමේ තිත තබනවා. බොහොම ස්තුතියි ශ්‍රී ලංකාව සිට මේ තතු විත්‍ය අපිට රැගෙන ආවට. අපි ලබන සතියේ සඳදා නැවත වතාවක් හමු වෙමු. ආයුබෝවන් සංජීව ඔබට.
ආයුබෝවන් දලුක්ෂි. ලබන සතිය ටිකක් උණුසුම් සතියක් වේවි කියලා මට හිතෙනවා සහ දැනෙනවා. හේතුව එක පැත්තකින් ඔය ආණ්ඩුවයි ඒකාබද්ධ පක්ෂයේ තරගයට මේ උද්ඝෝෂණ රැල්ලක් සංවිධානය කරනවා. කවුද වැඩිපුර සෙනග ගේන්නේ කියන කතාව තමයි දැන් මෙතනදී මතුවෙමින් තියෙන්නේ. අගමැතිවා පාර්ලිමේන්තුවම කිව්වනේ ගේන්නකෝ බලන්න කොළඹ සෙනග, එක්කෙනෙක් ගෙනාවත් මම එක්කෙනෙකුට 10,000 ගානේ කොළඹ පුරවනවා කියලා තමයි අගමැතිතුමා කියලා තියෙන්නේ. ඒකාබද්ධ පක්ෂයේ තියෙනවා හා එහෙනම් අපි කරලා බලමුකෝ කියන තර්කය තමයි උන්ගේ පැත්තනොත් ඇහෙන්නේ. ඒ සඳහා වන සටන එහි උණුසුම අපිට අදින් නැරඹලා සතිය තුළේ දකින්න හැකියාවක් ලැබේවි. අපි බලමු මොකද වෙන්නේ, කවුද මොනවද කරන්නේ කියලා.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.